මීළඟට රංජිත් මද්දුම්බණ්ඩාර මැතිතුමා.
මූලාසනාරට කරුමන්ත්‍රීතුමනි, මේ දේශපාලන ශේෂ්ත්‍රයේ හිටපු බොහොම පිරිසුදු දේශපාලනයක් කරපු, ඒ වගේම බොහොම ගෞරවනීය දේශපාලනයක් කරපු අපේ හිතවත් ජෝසප් මයිකල් පෙරරා පිළිහිටපු කතානායකතුමාගේ ශෝක ප්‍රකාශ දිනේ. එතුමා දේශපාලනේ පටන්
ගත්තා. ඔඩර් ප්ලීස්. අපේ ප්‍රේමනාත් දොළවත්ත මන්ත්‍රීතුමා මූලාසනයට.
එතුම දේශපාලනය ආරම්භ කරලා තියෙන්නේ බිම් මට්ටමේ. එතුම කොච්චර දක්ෂද කිව්වොත්, මේ රටේ තෙවැනි පුරවැසියා වෙනකන් එතුමගේ දේශපාලන ගමන යන්න පුළුවන්කම ලැබුණා. මං ජෝසප් මයිකල් පෙරරා මැතිතුමාව දැක්කේ 1977 මැතිවරණය. එතුමා 1977 යුග පෙරලියට ජයා ජයවර්ධන මැතිතුමාගේ රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ආණ්ඩුව පත් කරන්න මේ රටේ සංවර්ධන යුගය ආරම්භ කරන්න කටයුතු කර ප්‍රධාන පෙළේ නායකයෙක්. මට මතකයි 1977 බිබිල මැතිවරණ කොට්ටාසෙත් තිබච්ච ප්‍රචාරක රැස්වීමට ආවේ ජෝසප් මයිකල් පෙරරා මැතිතුමා. එදා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන නායකයෝ කීප දෙනෙක් හිටියා. ප්‍රධාන කතිකයෝ කීප දෙනෙක් හිටියා. ජයා ජයවර්ධන මැතිතුමා, රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ඇරින්න ගාමිණී දිසානායක මැතිතුමා, ඇතුළත් මුදලි ඇමතිතුමාගේ ගොන්නට ජෝසප් මයිකල් පෙරරා මැතිතුමාත් හිටියා. එතුමා මහිතන්නේ මේ රටේ සංවර්ධන යුගයේ 1977 ඉඳලා ජයා ජයවර්ධන ප්‍රේමදාස, රණසිංහ ප්‍රේමදාස යුගයේ ඉතා විශාල සේවාවක් තමන්ගේ දිස්ත්‍රික්කෙට තමන්ගේ ජාල ආසනයට කරපු පිටිය අපි දන්නවා. ඒ වගේම කම්කරු නියෝජ්‍ය ඇමතිවරයා විදියට, ඒ වගේම එතුමා ධීවර ඇමතිවරයා විදියට විශාල වැඩ කොටසක් මේ දිස්ත්‍රික්කෙට මේ රට වෙනුවෙන් කරා. මට මතක් වෙන්නේ එතුමා ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක් විදියට අපි එදා පාර්ලිමේන්තුවට එද්දී එතුමා අපිට උපදෙස් දුන්න, මාර්ග උපදේශකත්වය ලැබලා දුන්නා. කවදාමත් ජෝසප් මයිකල් පෙරරා මැතිතුමා කලබල වුණේ නැහැ. බොහොම හිමින් කතා කරන, බොහොම හොඳ උපදෙස් දෙන, බොහොම කෘතස්ස දේශපාලඥයෙක් වුණා. සමහර අපේ දේශපාලන ජීවිතය වැඩගස්ව ගන්න එතුමා අපිට විශාල ශක්තියක් වුණා, උපදෙස් දුන්නා. එතුමාගේ දේශපාලන ගමන කොච්චරද සාර්ථකද කිව්වොත්, 1976 ඉඳලා 2015 වෙනකම් අවුරුදු 39ක් එතුමා දිගටම මේ දේශපාලනය අඛණ්ඩව ඉන්න පුළුවන්කම ලැබුණා. මම දේශපාලඥයෝ වෙනවා යනවා. මම දේශපාලන ගමනේ සාර්ථකත්වය දැක්කේ එතුමායි අවුරුදු 39 අපරාජිතව තමගේ දේශපාලන ගමන ගියා. එතන මම හිතන්නේ ඉච්චර තරහකාරයෝ වෛරකාරයෝ හිටියෙත් නෑ. මම මතක් කරන්න ඕන, මම අහලා තියෙනවා, මට මතකයි එතුමා අපිත් එක්ක කිව්වා 1976 අතුරු මැතිවරණේ අපේක්ෂකව තෝරද්දී ජයා ජයවර්ධන මැතිතුමාත් විශේෂයෙන් රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ අනුමැතිය ප්‍රමුඛත්වය එතුමාට ලැබලා දුන්නා. තමයි ජෝන් අමරතුංග මැතිතුමාත්, ජෝසප් මයිකල් පෙරරා මැතිතුමාත් තමයි ඉල්ලුවේ. නමුත් එතුමාට ප්‍රමුඛත්වය දුන්නේ ඒක නිසාම තමයි ජෝන් අමරතුංග මැතිතුමා 1978 පළවෙනි තෝරාපත් කරගත්ත මන්ත්‍රීවරයා විදියට ලයිස්තු ඉදිරිපත් කළා. මෙතුමා අපේ පක්ෂයේ කටයුතු කරද්දිත් මතකයි අපිත් එක්ක බොහොම හිතවත් කමින් මිත්‍රත්වයෙන් අපට උපදෙස් දෙමින් කටයුතු කරා. අද දේශපාලඥයින්ට තියෙන ලොකුම චෝදනාව තමයි වංචාව හා දූෂණය. නමුත් ජෝසප් මයිකල් පෙරරා මැතිතුමා තමන්ගේ දේශපාලන ජීවිතේ බොහොම පිරිසිදු කිසිම වංචාවකට දූෂණයකට ගෑවෙන්නේ නැතුව තමන්ගේ දේශපාලන ජීවිතය ගත කරා. අද මම හිතා අද ඉන්න දේශපාලඥයින්ට එතුමා ආදර්ශයක්. මම හිතා එතුමාද අපි අතරින් වෙන් වෙලයි. මුත එතුමා දැනගත්තා තමන් දේශපාලනයෙන් අයින් වෙන්න ඕන කාලේ දේශපාලනයෙන් අයින් වුණා. දේශපාලනයෙන් අයින් වෙලා එතුමා දේශපාලන විශ්‍රාම ගැනීම හිටියා. හැබැයි එතුමා එතුමාගේ දරුවන් ශ්‍රීනාත්ව පළාත් සභා මන්ත්‍රීවරයෙක්. ඒ වගේ මෙන්ටර්. මම හිතන්නේ මේ දරුවෝ එතුමාගේ පාර යමින් බොහොම වැදගත් විදිහට ගෞරවනීය විදිහට දේශපාලනය කරා. එහෙනම් මේ අපිට අහිමි වෙලා තියෙන්නේ එදා අපේ පක්ෂයට එදා හිටපු අපේ පක්ෂයටත් මේ රටටත් බොහොම ගෞරවනීය වැදගත් අවංක දේශපාලනයක් කරපු දේශපාලච්චි. මම මේ වෙලාවේ එතුමගේ මැතිනියටත් සීනාත්වත් ඇන්ටන්ටත් ඒ දරුවන්ටත් අපගේ ශෝකය ප්‍රකාශ කරමින් ජෝසප් මයිකල් පෙර මැතුමාට මොක්සුව ප්‍රාර්ථනා කරමු.
සුති ගරු මන්තිතුමනි ගරු අනුබල පොන්නම්බල
Honorable Presiding Member, today I was actually supposed to go to JAFTA. I've been out of the country for the last 3 weeks. I attended Parliament yesterday, and this morning after the Business Committee meeting, I was to leave for JAFTA. But when I found out that today's condolences was on the Honorable late Mr. Joseph Michael Pereira, I thought I must stay back and say a few words, sir. He was, I never knew him as a minister, because when I got elected for the first time to this house on the 19th of December 2001, he was also elected as Speaker of this house. And that was a very difficult time, Honorable Presiding Member, when you get elected from a particular party, and that too someone of the caliber of the late Honorable Joseph Michael Pereira, who was a very frontline member of the UMP at that time. When you get elected in that way to take up the post of Speaker, which is meant to be a non-partisan, neutral position, is not an easy task. So that alone sets the bar quite high. And then on top of that, if you recall, the 2001-2004 Parliament, 2001 to 2004, there was a unsuccessful cohabitation where you had the executive presidency held by President Chandrika Bandaranaike Kumarathunga, and you had the parliamentary majority held by the UNP and Mr. Ranil Wickremesinghe was Prime Minister. So that parliament was a hotly debated, hotly contested house, since even the main opposition, because it was its candidate or its member that was the executive president, had a government's mentality. And as a result, there were very heated debates taking place. The attitudes in parliament was rather hostile, as the very fact that that parliament did not survive beyond 2004. It only survived for two-thirds of its elected number of years. So under those circumstances was when the Honorable Joseph Michael Pereira took up the post of Speaker, the 17th Speaker of Sri Lanka. And it was in his tenureship as Speaker that I, as a 27-year-old, began taking part in debates in this house. Now, I must say, Honorable Presiding Member, when I first got elected, I was at that time elected under the TNA. The TNA was seen to a great extent as an extension of the LTT, even though that was not the case. In the south, and it was at the height of hostilities, where the war had gone terribly wrong for the then government, the economy went in negative growth, and ultimately the government was forced by its international donors to come into a peace process. Those were the circumstances in which that peace process commenced. So even though you were in a peace process, there was a situation where a considerable number of members of this house felt that if they were given another chance, if the donors had given another chance to carry on the war, the war could have been pursued. So the nature in which a significant number of the members of this house saw the TNA, and that too a young member such as myself, you can just imagine how hostile it would have been. Yet, under the speakership of the Honorable Joseph Michael Pereira, this house was kept well in check. Young members such as myself, then when we stood up to speak, we were never disturbed. No matter how much members of this house disagreed with what we had to say, he made sure that our speeches were never disturbed, that we had our say in this house. You can disagree, but you can disagree in a respectable manner when you get your time to do that. So that was the sort of culture he inculcated within this house. And even if, as a young member, we saw him down the lobbies, down the corridors, he would always make it a point to acknowledge you. And I got the impression that actually he went out of his way to encourage younger members. And probably because he was a Catholic, he might have also sort of understood where members not belonging to the majority community come from. And I got the feeling that he was a speaker. I have been a member of this house where there have been three different speakers, including the current one. But I got the feeling that it was the Honorable Joseph Michael Pereira who properly understood where members such as us, who represent a community that is not belonging to the majority community, come from. And therefore, I felt that when we are paying our respects and having this vote of condolence in this house for the Honorable Joseph Michael Pereira, I must here put on record the Tamil National People's Front's deepest sympathies and condolences, not only to his family, but also to his constituency. Today we have this prefix of honorable before each of our names, Honorable Presiding Member. I don't think a vast majority of our members today deserve that prefix. Because if you judge us by the standards of the Honorable Joseph Michael Pereira, we disqualify. That is how dignified he was. That is how honorable he was. That is how in high standards he kept his name and that prefix that came before his name. And it is under those circumstances that I pay my most sincere respects to him, to his family, and to his constituency. Thank you, sir.
Suti Garu Mantuma, Garu Lasanta Legiana Mantuma.
Garu Mantitumani Visheshan Magampaha District Keni Ojanekarna Mahajan Niwite Kudhiata Ape District Kemani Ojanekala Mahajan Niwajite Washin Apatrin Venu හිටපු කතානායක හිටපු අමාත්‍ය ජෝසප් මයිකල් පෙරරා මැතිතුමා පිළිබඳව මේ ශෝක යෝජනාව ගන්න අවස්ථාවේදී මම හිතන්නේ මේ සභාව ආරම්භයේ සිටම්ම පක්ෂ විපක්ෂ විවිධ මන්ත්‍රීවරුන් ගණනාවක් එතුමාගේ සමාජ දේශපාලනමය සේවාවන් පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු සඳහන් කරන්න ඇති ඒ සියලුම කරුණු මමත් අනුමත කරමින් ගම්පහ දිස්ත්‍රික්කයේ කෘතහස්ස දේශපාලත්වයක විදිහට තමා එතුමා ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව හඳුනගෙන තිබෙන්නේ විශේෂයෙන්ම අපි දේශපාලනමය වශයෙන් පක්ෂ දෙකක නියෝජනය කළා අපි පොදුවේ දිස්ත්‍රික්කයේ සංවර්ධන ක්‍රියාවලියේදී අපි එකමුතුව කටයුතු කළා විශේෂයෙන්ම කෘසහත් පරණත දේශපාලනික විදියට කියලා මම සඳහන් කළේ 1964 ඉඳන් 76 දක්වාම නාගරික මන්ත්‍රීවරයෙක් විදියටත් නගරාධිපති කෙනෙක් විදියටත් කටයුතු කරලා 76 පැවති අතුරුමැති වර්ණයේදී තමයි එතුමා ප්‍රථම වතාවට පාර්ලිමේන්තුව නියෝජනය කළේ විශේෂයෙන්ම 1989 සමානුපාතික මැතිවරණ ක්‍රමය යටතේ එක්සත් ජාතික පක්ෂයෙන් පළමුවෙනි ස්ථානයට තේරීපත් වුණේ ජෝසප් මයිකල් පෙරරා මැතිතුමයි මං හිතන්නේ 64 ඉඳන් ප්‍රාදේශීය වශයෙන් දේශපාලනය කරලා 76 ප්‍රාදේශීය වශයෙන් ආසනයේ ඡන්දයකින් තේරීපත් වෙලා ඉන්පස්සේ 89 දී දිස්ත්‍රික් ඡන්දයකින් පළමිනියා වීම තුලින්ම මං හිතන්නේ එතුමාගේ සාර්ථකත්වය අපිට ඉතාමත්මින් අවබෝධ කරගන්න පුළුවන්කමක් ලැබෙන හොඳම සාක්ෂිය ඒක ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම ඡන්දදායකින් සිටින දිස්ත්‍රික්කයක් විදිහට උගත් බුද්ධිමත් ජනතාවක් සිටින දිස්ත්‍රික්කයක් විදිහට ඒ දිස්ත්‍රික්කයේ පළමුවෙනි ස්ථානයට ඒ වෙලාවේ පළමුවෙනි සමානුපාතික මැතිවරණයේදී මං හිතන්නේ ඒ ඡන්ද ලබා ගැනීම තුලින්ම එතුමාගේ සාර්ථකත්වය අපිට අවබෝධ කර ගැනීමට තිබෙන හොඳම සාක්ෂිය විදිහටයි මම පෞද්ගලිකව දකින්නේ. ඒ වගේම අද මං හිතන්නේ මේ පාර්ලිමේන්තුව තුල ගත්තත් එතුමා අවසාන මොහොත දක්වාම දේශපාලන පක්ෂය අතහැරියේ නැහැ. ඒක තමයි අනෙක් සුවිශේෂීත්ව ලක්ෂණය. අද මේ පාර්ලිමේන්තුව තුල මං හිතන්නේ අපි 225 න් එකම දේශපාලන පක්ෂයක් නියෝජනය කරපු අය විදිහට කියන්න පුළුවන් සංඛ්‍යාව අඩු සංඛ්‍යාවක් තිබෙනවා. ඒ ප්‍රතිපත්ති අපි ගරු කරන්න ඕනේ. පක්ෂ ආණ්ඩු පක්ෂී ඉන්න පුළුවන්, විපක්ෂී ඉන්න පුළුවන්, පක්ෂයේ පසුබෑමකට ලක් වෙන්න පුළුවන්. පක්ෂය ජනාධිපතිවරු ආණ්ඩු පළාත් පාලන ආයතන තිබෙන ශක්තිමත්ම වෙලාවක වෙන්න පුළුවන්. ඉතින් නමුත් එයා පක්ෂය එතුමා පක්ෂය ඒ ප්‍රතිපත්තිය වෙනස් කළේ නැහැ. ඒක මම ඉතාමත් ගරු කරනවා. දැන් අපි අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් විදියට අපි පක්ෂයෙන් తాවකාලිකව නිරපොහත් අපි වෙන පක්ෂවලට යන්නේ. අපි ඒ පක්ෂය තුල ඉන්නේ. ඒක තමයි ප්‍රතිපත්තිය. ඉතින් මේ නිසා ඒක එතුමා තුල තිබුණු විශේෂතු වර්තමාන දේශපාලඥයන්ට මම හිතන්නේ තිබුණු ඉතාමත් හොඳ ආදර්ශයක්. ඒ වගේම විශේෂයෙන් මෙතුමා අපි වංචනිකයෙක් විදිහට දූෂකයෙක් විදිහට එතුමා කටයුතු කළෙත් නැහැ. අද දේශපාලඥයන් තුළ විශාල චෝදනාව. ඒ නිසා ඒ වගේම එතුමා කතානායක ධූරයේ හිටියත් අපට මතකයි මොනා මාත්‍ය ධූරයේ හිටියත් දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීම වලට ඇවිල්ලා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු වලට රැස්වීම වලට ඇවිල්ලා ප්‍රාදේශීය ජනතාව වෙනුවෙන් දිස්ත්‍රික් ජනතාව වෙනුවෙන් ඒ කළ යුතු යුතුකම් වගකීම් සියල්ලක්ම එතුමා ඉටු කළා. ජාතික දේශපාලනයට ගියා කියලා පාර්ලිමේන්තුවේ කතානායක ධූරයට පත් වුණා කියලා ඡන්දෙ දීපු ජනතාව එතුමා මොනම ආකාරයකටවත් අමතක කළේ නැහැ. අපි දන්නවා ජාහිර ප්‍රදේශයේ විශාල වශයෙන් ඉඩම් බෙදලා ජනතාවට අද වැඩිම ජනගහනයක් සිටින ආසන අතරින් එක ආසනයක් ජාහිර ආසනේ. ඉතින් මේ නිසා විශේෂයෙන්ම කතෝලික ජනතාව නියෝජනය කරමින් ඒ පියතුමාලත් සමග ඒ වගේම කතෝලික ජනතාව සමනක් නෙමෙයි අපි දන්නවා බෞද්ධ මුස්ලිම් මේ සෑම ආගමිකම ආගමික නායකයන් සහ ජනතාව එතුමාට විශාල වශයෙන් ගෞරව කළා. එතුමාගේ තිබෙන අවංකකම සහ ඒ වගේම පොදු යහපත වෙනුවෙන් එතුමා කටයුතු කරනවා කියන විශ්වාසය ජනතාව තුළ තිබුණ නිසායි. ඒ නිසා මම විශේෂයෙන්ම කම්පහ දිස්ත්‍රික්කයේ නියෝජනය කළ අපස් සමග දශක තුනකට ආසන්න කාලයක් දිස්ත්‍රික්කයේ යහපත වෙනුවෙන් දිස්ත්‍රික්කයේ දියුණුව වෙනුවෙන් කටයුතු කළ අප හිතවත් දෝෂප් මයිකල් හිටපු කතානායකතුමා ඒ වගේම හිටපු අමාත්‍යවරයෙක් මේ සියලුම තනතුරු දරමින් ඒ කරපු සේවය මේ අවස්ථාවේදී ඉතාමත් ගෞරවයෙන් මේ අවස්ථාවේදී සිහිපත් කරමින් විශේෂයෙන්ම අත්තනගල්ල මහර ප්‍රමුඛ ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ජනතාව වෙනුවෙනුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙනුත් අපේ ශෝකයේ කනගාටුව එතුමාගේ ඒ පවුලේ සියලුම දෙනාට මේ අවස්ථාවේදී පළ කරමින් අපි දරණ ආගම අනුව එතුමාට අපි නිවන් සුව පතනවා. එතුමාගේ ආගම අනුව මොක්සුව ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. ස්තුති.
ස්තුති ගරු අමාත්‍යතුමනි, ගරු බන්දුල ගුණවර්ධන අමාත්‍යතුමා,
උලසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, අපේ රටේ නිදාසෙන් පසු ඉතිහාසයේ කතානායකවරු අතරින් සුවිශේෂ අගයක් ලංකාවේ පාර්ලිමේන්තුවට එකතු කළ කතානායකවරයෙක් ලෙස දිවංගත ජෝසප් මයිකල් පෙරරා මැතිතුමාට අපේ එතුමාගේ අභාවයෙන් ඊය පිළිබඳ අපේ සාතිච්ඡේ සංවේගය මේ අවස්ථාවේ නැවතත් පළකරන්ට අවස්ථාව ලැබීම ගැන මම සතුටු වෙනවා. ලස්සන තලගියවන්න අමාත්‍යතුමා සඳහන් කළ පරිදි 1989 පළවෙනි සමානුපාතික ඡන්ද ක්‍රමයෙන් මමත් කොළඹ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් තේරලපත් වුණා. ඒ අවස්ථාවේ අපි හිටිය විපක්ෂයේ ඉතා ප්‍රබල රජයක් එක්සත් ජාතික පක්ෂයේ සිටියා. එක්සත් ජාතික පක්ෂයේ පතාක යෝධයෙක් ජෝසප් මයිකල් පෙරරා මන්ත්‍රීතුමා. එතුමා CNA කෝර්ලේ ජනයාගේ කැමැත්තෙන් පොදු ජනතාව වෙනුවෙන් මේ ගරු සභාව නියෝජනය කළා. එහෙම විවිධ අමාත්‍ය තනතුරු දැරුවා. විශේෂයෙන් එතුමාගේ ප්‍රදේශයට පමණක් නෙමේ මේ රටටම පුළුල් සේවාවක් කරන්න, ඇහුම්කන් දෙන්න, විවේචන විචාර යනාදියට හොඳින් උත්තර දෙන්න පුළුවන්, සවන් දෙන්න පුළුවන්, කිපෙන්නේ නැති ප්‍රබුද්ධ දේශපාලන සංස්කෘතියක් ඉදිරිපත් කිරීම සඳහා හැකියාවක් එතුමා තුළ තිබුණා. එතුමාගේ ජීවන ගමන ආරම්භයේ සිට රෝසමල් අතුරු පාවතක ආපු කෙනෙක් නෙමේ, විවිධ අමාරුකම් මැද අඩියෙන් අඩිය ගමන් කරලා 1980 ගණන් වෙන විට 90 ගණන් වෙන විට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිගේ රජයේ සමයේ පළවෙනි වතාවට අපේ රටේ ආර්ථිකය ඍණ වුණා. ඒ ඍණ වෙච්ච අවස්ථාවේදී රටේ ඇතිවෙච්ච දැවැන්ත අර්බුදය තුළ අපි එවකට කතානායකවරයා ලෙස කටයුතු කළේ දිවංගත අනුර බණ්ඩාරනායක මැතිතුමා. එතුමා මේ ලංකාවේ පාර්ලිමේන්තුවට ඉතා විශාල බුද්ධිමය දායකත්වයක් සපයපු කතානායකතුමේ. ඒ අවස්ථාවේදී අපි පැවතුන රජය මේ පාර්ලිමේන්තුවේදී විවේචනය කරලා එයා පැත්තට විපක්ෂයට එන්න පියවර තබපු පළවෙනි මන්ත්‍රීවරයා මම. දිවංගත අනුර බණ්ඩාරනායක මැතිතුමා මූලාසනයේ සිටියේදී මම කතාවක් කරලා ඒ පැවතුන රජයේ විවේචනය කළා. එයා පැත්තට ගමන් කළා. පළමු පියවර යෝධ පෙරළිය වශයෙන් දේශපාලන පරිවර්තනයක් එයින් පසුව ඇති වුණා. ඊට පසුව එක්සත් ජාතික පක්ෂය සමග අපිට සිද්ධ වුණා කෙටි දවසක් තුළ එක්සත් ජාතික පෙරමුණ වශයෙන් තරඟ කරන්න. ඒ අවස්ථාවේ ජෝසප් මයිකල් පෙරේරා මැතිතුමත් වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා යටතේ එක්සත් ජාතික පෙරමුණ වශයෙන් තරඟ කළා. එවිට අපි ජයග්‍රහණය කළා. ඒ ජයග්‍රහණය කරපු අවස්ථාවේදී ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය පළවෙනි වතාවට ලංකාවේ ආණ්ඩුව අග්‍රාමාත්‍යවරයා එක්සත් ජාතික පෙරමුණ ඇතුළු ආණ්ඩුව. ඒ ආණ්ඩුව පත්වෙච්ච අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා කථානායක ධූරයට ජෝසප් මයිකල් පෙරේරා මන්ත්‍රීතුමාව යෝජනා කළා. ඒ ගැන බොහෝ දෙනෙක් වික්ෂිප්ත වුණා. ඇයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජෝසප් මයිකල් පෙරේරා මැතිතුමාව කථානායක ධූරයට යෝජනා කළේ කියන. මං හිතන විදිහට එතුමා මේ රටේ හොඳ කතෝලික බැතිමතේ දීර්ඝ කාලයක් පාර්ලිමේන්තුව පිළිබඳ අධ්‍යක්ෂින් සමුදායක් එකතු කරගත්ත මන්ත්‍රීවරයෙක්. ඒ වගේම පාර්ලිමේන්තුවත් තුළ කෙරෙන වාද විවාද යනාදියට සක්‍රීය ලෙස හොඳ දායකත්වයක් ලබා දුන්න ඇමතිවරයෙක්. එවැනි කරුණු කාරණා සලකා බලලා එතුමට මේ රටේ තුන්වෙනි පුරවැසිය බවට පත්වීම සඳහා ගමන් මාර්ගය සකස් කරලා දුන්නේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එතුමා කථානායක ධූරයේ ධර්ම කාලයේ මට මතකයි අපි එතකොට ආණ්ඩුවේ ඇමතිවරු මම ග්‍රාමීය කටයුතු පිළිබඳ කැබිනට් ඇමතිවරයා හා මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා ඔහු ස්ථාවර නියෝගවලට පටහැනිව ඇමතිවරයෙක්ට හෝ ඇමති කමක් හෝ ඇමතිකම් එකමාරක් තිබුණත් කතා කරන්න ඉඩ දුන්නේ. කිසිම අවස්ථාවකදී ස්ථාවර නියෝගවලින් පිට වෙලා ඕනේ ඕනේ වෙලාවට ඕනේ ඕනේ මන්ත්‍රීවරයෙක්ට නැගිටලා තමන්ගේ අදහස් කියන්න පුළුවන් තත්ත්වයක් තිබුණේ නැහැ. හරියටම ස්ථාවර නියෝගණුව එතුමා කටයුතු කළා. ඊට පෙර එම්.එච්. මොහොමඩ් කථානායකතුමා සමග මම මේ පාර්ලිමේන්තුවේ වැඩ කරලා තියෙනවා. ඒ කාලේ පාර්ලිමේන්තුවේ ඉතාම ඉහළ විනය ආදර්ශයක් සහිත උත්තරීතර ආයතනයේ ලෙසම කටයුතු කළා. මේ පාර්ලිමේන්තුව තුළ වචනේ හෝ වැරදි ලෙස භාවිත කරන්න ඉඩ දුන්නේ. මේ බොරු කාර්යෝ බොරු වංචනිකයෝ මේ වගේ දේවල් පාර්ලිමේන්තු මේ කතා ශෛලියට එකතු කරන්නටවත් ඉඩ දුන්නේ. බොරුව කියන වචනේවත් කියන්න දුන්නේ. ඒක අසත්‍යයක් කියලා කියන්න දුන්නේ. ජනාධිපතිවරයා ගැන මෙහෙම පල්ලෙයාට කතා කරන්න ඉඩ දුන්නේ. ඒ පාර්ලිමේන්තුව ඇතුලේ වෙනි ඉහළ ගරුත්වයක් ආරක්ෂා කරපු නිසා තමයි මාධ්‍ය ආයතන සහ ඊට පල්ලේ ආයතනවල විනයක් ලෙසින් රැකුණේ. පාර්ලිමේන්තුවේ විනය අනුව පළාත් සභාවේ විනයත් පළාත් සභාවේ විනය අනුව ප්‍රාදේශ සභාවල විනයත් ඇති වෙනවා. ඒ ඇති වෙන විනයට අනුව තමයි මාධ්‍යත් හැසිරෙන්නේ. පාර්ලිමේන්තුවේ සුළු කටයුත්තකදී පවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බලතල වරප්‍රසාද යනාදිය සම්බන්ධයෙන් ජෝසප් මයිකල් පෙරේරා මන්ත්‍රී කථානායකතුමා බොහොම තදබල ලෙස මැදිහත් වෙලා ක්‍රියාත්මක කළා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ගරුත්වය ආරක්ෂා කිරීම සඳහා. එනිසා එතුමා අපේ රටේ හිටපු හොඳ කථානායකවරේ, හොඳ වැදගත් දේශපාලනඥයෙක්, ඇහුම් කන් දෙන ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්. එතුමාගේ අවසානයේ දක්වාම එතුමා ඒ ප්‍රදේශයේ ජනතාවත් රටේ ජනතාවත් වෙනුවෙන් හොඳ කතෝලික බැතිපතෙක් ලෙස තමන්ගේ වගකීම් යුතුකම් ඉෂ්ට කළ එතුමාට එතුමා අදහු ආගම අනුව ශාන්තිය අත්වේවායි ප්‍රාර්ථනා කරමින් මගේ වචන කීපය අවසන්.
I also wish to associate together with the Honorable Speaker and myself with the sentiments expressed by both sides of the Parliament on the death of the late Honorable Michael Joseph Pereira, ex-member of the Parliament and the former Speaker. රැස්වීමට අදාළ නිල වාර්තාවේ හැන්සාඩ් පිටපත ශෝකයටපත් පවුලේ අය වෙත යවන මෙන් පාර්ලිමේන්තුවේ මහලේකම්වරියට මම නියෝග කරමි. සභාව කල්ත බීම.
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, පාර්ලිමේන්තුව 2023 ජුනි මාස 6 වෙනි අඟහරුවාදා දින පෙරවරු 9:30 දක්වා කල්ත බිය යුතුයයි යෝජනා කරමු.
සභාව කල්ත බීම.